SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
එහෙමනම් දැන් අපි ආරම්භ කරමු ලෝකයේ තත්ත්වෙත්ති පිළිබඳව විමසා බලන්නට. මේ දවස්වල ඔස්ට්‍රේලියාවේත් ඡන්ද උණුසුම පවතන නිසා සරණාගතීන් සම්බන්ධව විශාල වශයෙන් අවධානයට ලක්වන කතාබහ කරන කාල සීමාවක්. ලෝකේ පුරාමත් සරණාගතීන් පිළිබඳව තවමත් කතාබහ කරමින් පවතිනවා. අර්බුදකාරී කලාපවලින් යුරෝපයට සංක්‍රමණය වන සරණාගතීන් තත්වන ඉරණම පිළිබඳවත් විවිධ ස්වරූපයෙන් අපිට ප්‍රවෘත්ති වාර්තා වෙනවා. මේ විශේෂංගෙනුත් අපි කතාබහ කළා. කනුගාටුදායක ප්‍රවෘත්තියකින් තමයි අද කතාබහ පටන් ගන්නට වෙන්නේ. ගිය සතියන්තයේදී තමයි මේක ඇත්තටම ලෝකයට වාර්තා වුණේ. ලිබියාව ආශ්‍රිත ප්‍රදේශයකදී මධ්‍යධරණී මුහුද ආශ්‍රිතව සරණාගත බෝට්ටුවලට සිදුවුණු ආපදාවකින් 700කට ආසන්න සංඛ්‍යාවක් මිය යන්නට ඇතැයි කියලා විශ්වාස කළා. මේ සිදුවීම ආරංචි වීමත් සමගම සරණාගත ප්‍රශ්නය පිළිබඳව නැවතත් දැඩිව කතාබහ කරන්නට පටන් ගත්තා ලෝකයා. මේ සිදුවීම මොකක්ද? මේ සිදුවීමෙන් පස්සේ සරණාගත ප්‍රශ්නයට ලෝකයේ බලවත් රාජ්‍යයන් ඒ වගේම සංවිධාන කොයි ආකාරයේ අවධානයක් යොමු කරමින් පවතින්නේ? අපි විමසලා බලමු. සුපුරුදු විදිහට AFP මාධ්‍යාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සූදානමින් සිටිනේ. අමල්, ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
මේක අමල් දැනගන්නට තියෙන ආකාරයට මේ සිදුවීම ටික දවසකට පස්සේ නේද වාර්තා වෙලා තියෙන්නේ?
ඔව් දිලුක්ෂි, මේක පහුගිය බ්‍රහස්පතින්දා මධ්‍යධරණී මුහුදේ වෙච්ච අනතුරක් හැටියට තමයි දැනට දැනගන්න තියෙන්නේ. මේ යාත්‍රාවෙන් යම්කිසි පිරිසක් ජීවිත බේරාගත්තා. ඔවුන් ගොඩබිමට ගෙනල්ලා ඔවුන්ගේ ප්‍රකාශ වලින් තමයි දැනගන්නට ලැබුණේ මේ යාත්‍රාව අනතුරට ලක් වෙන වෙලාවේදී මේ යාත්‍රාවේ 500ක් විතර දෙනා ආගිය අතක් දැන් නැtei කියලා. පළවෙනි යාත්‍රාවේ 700ක් පමණ ගමන් කළා තියෙනවා. ඒකෙන් 500ක් විතර අතුරුදහන් වෙලා තියෙනවා. මලසිරුරු කීපයක් සොයාගෙන තියෙනවා. ඒ අතර කුඩා ළමුන් සෑහෙන පිරිසක් අතදරුව පවා 40ක් ජීවිතක්ෂරපත් වුණයි කියලා සාක්ෂිකරුවන්ගෙන් ඒ ලැබිච්ච වාර්තාවලින් එක්සත් ජාතීන්ගේ සරණාගතයන්ගේ පිළිබඳ සංවිධානය වෙන UNHCR එක මේ බව ප්‍රකාශ කළා තියෙනවා. ඊට අමතරව තවත් යාත්‍රාවකින් මේ විදිහටම අනතුරට ලක්වීම නිසා තවත් පිරිසක් ජීවිතක්ෂයටපත් වෙලා පහුගිය සතිය වෙනකොට යටත් පිරිසෙන් 700ක්වත් ජීවිතක්ෂයටපත් වුණා කියලා තමයි දැනට දැනගන්නට තියෙන්නේ. මේකෙන් සෑහෙන පිරිසක් ළමුන් වීම තමයි විශේෂ කාරණා බවට පත් වෙලා තියෙන්නේ. මේ ප්‍රදේශයේ වෙන්දට වඩා මුහුදේ රළු ගතිය දැන් අඩු බවක් තියෙන නිසා මේ කාලයේදී තවත් මේ විදිහට යාත්‍රාවලින් පිරිස යුරෝපයට ළඟා වෙන්න ඉඩ තියෙනවායි කියන ඒ අනතුරු රඟවීමත් මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත් කළා තියෙනවා.
ඔව්, එතකොට මේ ඔබට මතක ඇති අපි ගිය සතියේදී කතා බහ කළා මේ සරණාගත ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්කැන්ඩිනේවියානු රටවල් වලින් එකක් වන අයිස්ලන්තයේ ටිකක් දැඩි තීරණයක් කරගත්තා කියලා සරණාගතීන්ට සීමා මායිම් පනවනවා කියලා. මේ සතියේ වෙද්දි වාර්තා වෙනවා ඩෙන්මාර්කයේ සහ ස්වීඩනයේ සරණාගතීන් සම්බන්ධයෙන් තවත් එක්තරා තීරණයක් අරගෙන තියෙනවා කියලා. අපි ඒ පිළිබඳව ටිකක් අවධානය යොමු කරමු.
ඩෙන්මාර්ක් සහ ස්වීඩන් ඔවුන්ගේ දේශ සීමාවල තියෙන ඒ රෙගුලාසි තවත් උත්සන්න කළ තිබුණා. දේශ සීමා හරහා ගමන් කිරීම සීමාවට ලක්වලා තිබුණා. නමුත් ඒ සීමාවන් තවත් දීර්ඝ කරන්නට ඔවුන් දැන් තීන්දුව කරගෙන තියෙනවා. මේ අනුව නොවැම්බර් මේ අවුරුද්දේ නොවැම්බර් මාසය වෙනකන් ඒ විදිහට ඒ සීමා පනවන්නට තමයි ඔවුන් තීන්දුව කරලා තියෙන්නේ. මේකේ ප්‍රධානම අරමුණ වෙලා තියෙන්නේ තමන්ගේ රටට ඇවිල්ලා දේශපාලන රැකවරණය ලබා ගැනීම, ඒක අධෛර්යමත් කිරීම. ඉතින් ඇත්තටම යුරෝපා රටවල් වල මේ දේශ සීමා හරහා යෑමේ ඒ අවස්ථාව හැමදෙනාටම ලබා දෙන්නට අවශ්‍යයි ඔවුන් ඇති කරගෙන තියෙන මේ ෂෙන්ගන් ගිවිසුමත් එක්කලා. නමුත් මේ අලුත්ම තීරණ තමයි ෂෙන්ගන් මේ ගිවිසුම අත්හිටවලා ඒක නොවැම්බර් මාසෙ වෙනකන් තවත් දීර්ඝ කිරීමේ වැඩපිළිවෙලකට මේ රටවල් දෙක දැන් එකඟ වෙලා තියෙනවා. ඇත්තටම යුරෝපයේ පුරා දැන් මේ සරණාගතයන් සම්බන්ධයෙන් ඔවුන්ගේ නීති රීති දැඩි කරන බවක් තමයි අපිට දැන් පෙනී යන්නේ.
ඔව්, සරණාගතීන් යාත්‍රා මගින් වෙනත් රටවල් වලට යන්න ගිහිල්ලා සිදුවුණු මේ අනතුරු පිළිබඳව කතාබහ කරද්දී අපිට අමතක කරන්න බෑ, අපි සති කිහිපයක් තිස්සෙම කතාබහ කළා ඊජිප්තු ගුවන් යානයේ අනතුරට ලක්වීම පිළිබඳව. ගිය සතියෙදී අපි කතාබහ කළා ඊජිප්තයා A320 කියන මේ ගුවන් යානය පැරිසියේ සිට කයිරෝ බලා පැමිණෙමින් තිබුණු මේ ගුවන් යානයේ මගින් 66 දෙනෙක් හිටියා. මේගොල්ලෝ මේ ගුවන් යානතුරෙන් මරමුවට පත් වුණා. නමුත් කළු පෙට්ටිය හොයාගැනීමේ හැකියාවක් ලැබිලා නැති හන්දා මේ ගුවන් යානතුර ත්‍රස්තවාදී ක්‍රියාවක්ද, එසේත් නොමැතිනම් යාන්ත්‍රික දෝෂයක් නිසා සිදුවුණු ක්‍රියාවක්ද කියලා සැකයක් තියෙනවා කියලා. දැන් මේ සතිය වෙනකොට මේ කළු පෙට්ටිය සොයාගැනීමේ මෙහෙයුමේ යම්කිසි සුබදායි තොරතුරකුත් වාර්තා වෙනවා. මේක කොහොමද අමල්, එතකොට මේ සමීක්ෂණ කණ්ඩායම තීරණය කළා තියෙනවද මේ ලැබිලා තියෙන ආරංචි හරහා ගුවන් යානා අනතුරට හේතු වුණු කාරණා පිළිබඳව?
නිර්ලක්ෂ දැනට ඕනට ලැබිලා තියෙන්නේ මේ ගුවන් යානයේ ඒ කළු පෙට්ටියේ තියෙන ඒ දත්ත ලබා දෙන යම්කිසි බීකන් එකක් නැත්නම් මේ ලාම් එකක් ඒ පිළිබඳ තොරතුරක් ඕනට දැන් ලැබිලා තියෙනවා. මේක ලබා ගත්තේ ප්‍රංශේ නාවික හමුදාවේ යාත්‍රාවක් මෙම් ප්‍රදේශයේ කරපු සෝදිසි බෙහෙවුමක ඔවුන් කියන විදිහට මේ කළු පෙට්ටිය තියෙන තැන මුහුදේ පතුලේ මීටර 3000 කිලෝමීටර 3ක් විතර මුහුදු පතුලේ ස්ථානයක මේක තියෙනවයි කියලා ඔවුන් විශ්වාස කරනවා. ඉතින් මේ අනුව ඔවුන්ට දැන් හැකියාව තියෙනවා මේ ගුවන් යානයේ කඩා වැටිච්ච තැන සහ ඒ කොතනද මේ ගුවන් යානයේ වැඩිපුරම සුන්බුන් තියෙන්නේ කියන එක ඒ පිළිබඳ දැන් වෙනදට වඩා හොඳ අවබෝධයක් තියෙනවා. එතකොට ඉදිරි සතිය ඇතුළතදී මේ යානයේ කළු පෙට්ටිය ගොඩ ගැනීමටත් ඒ වගේම යානයේ අනිකුත් සුන්බුන් සොයා ගැනීමේ ඒ කටයුත්තත් තව සතියකින් ආරම්භ කරන්නට පුළුවන් වෙනවා. ඒ සඳහා ඒ අවශ්‍ය නාවික යාත්‍රා සහ අනිකුත් උපකරණ මේ වෙනකොටත් ඒ මුහුදු සීමාවට රැගෙමින් ඉනවයි කියලා වාර්තා වෙලා තියෙනවා.
අපි මේ ගුවන් යාන අනතුරු සරණාගත යාත්‍රා අනතුරු කතා බහ කළාට පස්සේ අවධානය යොමු කරමු අමල් ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධව සහ මේ අහිංසක සිවිල් වැසියන් ඝාතනයට ලක්වීම පිළිබඳව මේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හරහා. එතකොට මේ සතිය තුළදී සිදුවුණු සිදුවීම් අතරට අපිට අවධානය යොමු කරන්න සිද්ධ වෙන සෝමාලියාවේදී සෝමාලියාවේ අගනුවර මොගඩිෂු අගනුවරදී අල් ෂබාබ් සංවිධානය සිදු කරපු ඒ ඛේදනීය ප්‍රහාරය. මේ ප්‍රහාරයෙන් අල් ෂබාබ් සංවිධානයේ අරමුණු වුණේ මොකක්ද, මොන වගේ හානියක්ද සිදු වෙලා තියෙන්නේ කියලත් අපි අවධානය යොමු කරමු.
මොගදිෂු නුවර හෝටලයක දිල්රුක්ෂි යම්කිසි පුද්ගලයෙක් මෝටර් රථයක් රැගෙන ඇවිල්ලා ඒ මෝටර් රථයේ තිබිච්ච පුපුරණ ද්‍රව්‍ය පුපුරවා හැරගෙන මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළා තිබුණා. ඒ ප්‍රහාරයත් එක්කම තවත් තුවක්කුකරුවන් මේ හෝටලේ ඇතුළට පැමිණිලා ඔවුන් ඒ ඇතුළ හිටපු පිරිසට වෙඩි තියන්න පටන් අරගෙන තිබුණා. මේකෙදි 10 ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඒ අතර සෝමාලියාවේ මන්ත්‍රීවරු 2 ඉන්නවයි කියලා වාර්තා වෙලා තියෙනවා. ඊට අමතරව තව 40ක් වගේ පිරිසක් තුවාල ලැබලා තියෙනවා මේ බෝම්බ ප්‍රහාරිනුත් ඒ වගේම වෙඩි තැබීමිනුත්. මේ වෙනකොට මේ කාරණාව සම්බන්ධයෙන් වගකීම බාර ගැනීම අල් ෂබාබ් සංවිධානයේ ඔවුන් ඉදිරිපත් වෙලා තියෙනවා. ඔවුන් තමයි මේ ප්‍රහාරය එල්ල කළේ කියලා. ඒකට හේතුවක් හැටියට දක්වන්නේ මේ පහුගිය සතියේ අල් ෂබාබ් සංවිධානයේ ප්‍රධාන නායකයෙක්ට විරුද්ධව කරපු ගුවන් ප්‍රහාරයකදී එම පුද්ගලයා මිය ගියයි කියලා වාර්තා වුණා. මේ අල් ෂබාබ් සංවිධානයේ මිට කලින් ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ කෙන්යාවේ විශ්වවිද්‍යාලයකට එල්ල කරපු ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම් කරු එහෙම නැත්නම් ඒකේ මහා මොලකරු හැටියට හඳුන්වපු පුද්ගලයාට තමයි මේ විදිහට පහුගිය සතියේ ඒ ගුවන් ප්‍රහාරයෙන් ජීවිතක්ෂයටපත් වෙන්නේ. ඇත්තටම ඒකේ පළිය ගැනීමට තමයි මේ අල් ෂබාබ් සංවිධානයේ මේ විදිහට මේ මරාගෙන මැරෙන බෝම්බයක් අටවලා මොගදිෂු නුවර තියෙන මේ හෝටලට ප්‍රහාර එල්ල කරේ කියලා මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා. ඇමරිකාවේ ආරක්ෂක අමාත්‍යාංශය මේ වෙනකොට සනාථ කළා තියෙනවා ඇමරිකානු ගුවන් ප්‍රහාරයෙන් මේ අල් ෂබාබ් සංවිධානයේ ප්‍රධාන මිලිටරි නායකයා ජීවිතක්ෂයටපත් උනායි කියලා. ඉතින් ඒකට පිළිගැනීමට තමයි අල් ෂබාබ් සංවිධානයේ මේ විදිහේ ප්‍රහාරයක් එල්ල කළා තියෙන්නේ.
ඔව්, අපිට මතකයි තලිබාන් සංවිධානයේ නායකයාත් ඝාතනයට ලක් වුණා කියලා අපි ගිය සතියේත් වාර්තා කළා. ත්‍රස්තවාදී නායකයන් මේ ආකාරයෙන් ඝාතනයට ලක් වෙද්දී ප්‍රතික්‍රියාවක් විදිහට යම් යම් ආකාරවලින් සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරනවා. ඉතින් මේ සිදුවීම් පිළිබඳව හරිම ඛේදනීය තොරතුරු තමයි අපිට ලෝකේ පුරාම වාර්තා වෙන්නේ. අපි ඊළඟට මේ මීට වසර ගණනාවකට කලින් ඉන්දියාවේ සිදුවුණු එක්තරා සිදුවීමක් පිළිබඳව අවධානය යොමු කරමු. මේක මේ වර්ගවාදී ප්‍රශ්නයක් විදිහට තමයි බොහෝ දෙනෙක් නිර්වචනය කරන්නේ. ඒ වගේම වත්මන් ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝඩි සම්බන්ධව විශාල ආන්දෝලනයක් සහ ඔහුව විවේචනයට ලක්වන සිදුවීමකුත් බවට පත් වුණා මේක. ඔහු ගුජරාත් ප්‍රාන්තයේ මහා ඇමතිවරයාව සිටින කාලයේදී මේක සිදුුණේ. ඊට පස්සේ ඔහු අගමැති අපේක්ෂක විදිහට ඉදිරිපත් වෙනකොටත් ඇතැම් රටවල් ඔහු ප්‍රතික්ෂේප කර සිටියා. දැඩි ලෙසින්ම ඔහුට වීසා නිකුත් කිරීම පවා ප්‍රතික්ෂේප කළා. ලෝකයේ ප්‍රධාන බලවත් රටවල් මේ කියන වර්ගවාදී සිදුවීමට ඔහුගේ යම් කිසි වූ අනුබලයක් තියෙනවා කියලා. මා කැමැති අමල් මේ සිදුවීම නැවත වතාවක් ඉන්දියාව තුළ කරලියට පැමිණීමට හේතු වුණු ඒ නඩු තීන්දුව පිළිබඳවත් ඒ වගේ මේ සිදුවීම පිළිබඳවත් ටිකක් කතා බහ කරන්න.
දිනුක්ෂි, මේ නඩු තීන්දුව ලබා දෙන්නේ මීට අවුරුදු 14කට කලින් ගුජරාත් ප්‍රාන්තයේ ඇතිවෙච්ච සිද්ධියක් සම්බන්ධයෙන්. දුම්රියක ගමන්ගත්ත මගීන් පිරිසක් ජීවිතක්ෂයට පත් වෙනවා යම්කිසි පිරිසක් ඕනෑකමින් හෝ යාන්ත්‍රික දෝෂයක් නිසා ඒ දුම්රිය ඇතිවෙන ගින්නක් නිසා. මේ ගින්නෙන් හින්දු භක්තිකයන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත් වෙනවා. ඒ වගේම තවත් පිරිසක් තුවාල ලබනවා. මේක කිසියම් විදියකින් මුස්ලිම් වරුන් විසින් කරපු දෙයක් කියලා කටකටාව පැතිරිලා ගුජරාත් ප්‍රාන්තයේ පුරහම ඇත්තටම මුස්ලිම් ජනතාවට විරුද්ධව කැරලි කෝලාහල පැතිර යනවා. ඉතින් එක එක අවස්ථාවක මුස්ලිම් ජාතිකෙන් 69 දෙනෙක් ආරක්ෂාව සඳහා යම් ස්ථානයක ඉන්නකොට ඔවුන් එම ස්ථානයෙන් එළියට අරගෙන ඔවුන්ව ඝාතනය කළා කියලා හින්දු භක්තිකයන් පිරිසක් උසාවියේ ඉදිරියට පමුණුවලා තිබුණා. ඉතින් මේ නඩුව අවුරුදු 14කට පස්සේ බ්‍රහස්පතින්දා වෙනකොට ඉන්දියාවේ ඒ උසාවිය ඒ පිළිබඳ නඩු තීන්දුව ලබා දුන්නා. මේ තීන්දුව අනුව 24 දෙනෙක් වරදකරුවනුත් ඊට අමතරව තව 36 දෙනෙක් මේ නඩුවෙන් නිදහස් කිරීමටත් විනිශ්චයකාරවරයා තීන්දුව කළා තිබුණා. ඔවුන්ට ලබා දෙන දඬුවම පිළිබඳ තවම තීරණයක් ලබා දීලා නැහැ. නමුත් මේක ඉතාමත්ම තීරණාත්මක, ඒ වගේම ඉන්දියාවේ දේශපාලනයට බලපාන නඩු තීන්දුවක් හැටියට හඳුන්වලා දීලා තියෙන්නේ. මොකද විශේෂයෙන්ම අග්‍රාමාත්‍යවරයා මෙම ප්‍රාන්තයේ ප්‍රධාන චරිතයක් හැටියට ඉන්න අවස්ථාවේදී තමයි මේ කැරලි කෝලාහල ඇති වෙලා විශාල මුස්ලිම් ජනතාවක් ඒ පීඩාවට පත් වෙන්නේ, ජීවිතක්ෂයට පත් වෙන්නේ. ඉතින් එවැනි වටපිටාවක් තුල නිසා තමයි මේ නඩු තීන්දුවට ලෝක අවධානයක් මේ අවස්ථාවේ යොමු වෙලා තියෙන්නේ. ඉතින් ඉදිරියේදී බලාගෙන ඉන්නේ කොයි විදිහට මේ වරදකරුවන් වෙච්ච අයට මොන වගේ දඬුවමක් ලබා දෙයිද කියලා.
අමල්, එතකොට ඔක මේ නරේන්ද්‍ර මෝඩි ගුජරාත් ප්‍රාන්තයේ මහාමැතිවරයාව සිටින කාලයේදී සිදුණු සිදුවීමක් නිසා ඔහුට විශාල චෝදනාවක් තිබුණා. අපි කලින් කිව්වාගේ මේ ඔහු යම් කිසි ආකාරයකින් ප්‍රාන්ත මහාමැතිවරයා විදිහට අනියමාර්ථයෙන් මේකට උදව් කළා කියලා, හින්දු භක්තිකයන්ගේ පැත්ත ගත්තා කියලා. ඇත්තටම
මේක ඉතාමත්ම ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් දිරිදුක්ෂි. මොකද කිසිම අවස්ථාවක නරේන්ද්‍ර මෝඩි වරදකරුවෙක් කරලා උසාවියක නඩු නිමිත්තක් ඇති කළා නැහැ. ඉතින් ඔහුත් මේ පිළිබඳව විටින් විටම කියලා තියෙන්නේ ඔහුට කිසිම අවස්ථාවක ඔහු වැරද්දක් කරපු බවට කිසිම උසාවියක පැමිණිල්ලක් නැtei කියලා. නමුත් ප්‍රජාවගෙන් ඔහුට එල්ල වෙන චෝදනාව තමයි මේ විදිහට ඔහුගේ ප්‍රාන්තයේ නීතිය අවිනීතිය බවට පත්වලා ජනතාව පීඩාවට පත්වෙන අවස්ථාවකදී ඒ මැඩ පැවැත්වීම සඳහා පියවර නොගැනීම තමයි ඔහුට එල්ල වෙලා තියෙන ප්‍රධාන චෝදනාව. නමුත් ඒ සම්බන්ධයෙන් උසාවියක නම් ඔහුට විරුද්ධව කිසිම පියවරක් කරන්නේ නැහැ. නමුත් ඒ නිසාවෙන්ම තමයි අර ඔබ කලින් කිව්වා වගේ විශේෂයෙන්ම ඇමරිකාව, බ්‍රිතාන්‍ය වගේ රටවල් ඔහුට වීසා බලපත්‍ර ලබා දීම ප්‍රතික්ෂේප කළා තිබුණා. ඔහු ඇත්තටම බ්ලැක්ලිස්ට් කළා තිබුණා සෑහෙන කාලයක්. අගමැති වෙන්න මාස කීපයකට කලින් තමයි ඔහුව ඒ බ්ලැක්ලිස්ට් එකෙන් ඉවත් කරේ. මේකට හේතුව තමයි ඔහු මුස්ලිම් ජනතාවට විරුද්ධව කරපු ඒ ප්‍රහාරයන්ට වක්‍රව සහාය දුන්නයි කියන චෝදනාව තවමත් තියෙනවා. නමුත් ඒක නීතිය ඉදිරියේ ඔප්පු කරලා නැහැ.
අනේ, අපි ඇමරිකානු ඡන්දය දිහාට හැරමු අවසාන වශයෙන්. ඇමරිකානු ඡන්දයේදී දැන් ඔබ මේ වෙනකොට දන්නවා ප්‍රසිද්ධ පුද්ගලයෝ කවුද කියලා. රිපබ්ලිකන් පක්ෂයේ ජනප්‍රිය අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් විවිධ සතිවලදී විවිධ ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කරනවා. දැන් ඇමරිකාවත් උතුරු කොරියාවත් අතර තියෙන විරසකභාවයට ඔහු අලුත් අරුතක් එකතු කරන්නට උත්සාහ කරනවාද කියලා අපිට හිතෙනවා මේ ගෙවිලගිය සතියේදී ඔහු නිකුත් කරපු එක්තරා ප්‍රකාශයක් නිසා. මොකද අපි දන්නවා මේ උතුරු කොරියාවට ඔවුන්ගේ මේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් මර්ධනය කිරීම සඳහා ඇමරිකාව යම් යම් සම්බාධක පනවලා තියෙනවා. නමුත් දකුණු කොරියාව සමග මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරගෙන යන ලෝකයේ බලවත් රාජ්‍යයන්. නමුත් ජනාධිපති වුණොත් එහෙම ඇමරිකාවේ ඉතාමත්ම හොඳ සම්බන්ධතාවයක් උතුරු කොරියාවත් එක්ක ඇති කරගන්නට උත්සාහ කරනවා කියලා රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා තියෙනවා. ඔහුගේ මේ ප්‍රකාශයේ අරුත මොකක්ද? වත්මන් පාලන තන්ත්‍රයේ මොකක්ද මේ සම්බන්ධව දරන මතවාද? අම
දිලක්ෂි, මේ රිපබ්ලිකන් පක්ෂයේ ඉතාමත්ම ආන්දෝලනාත්මක මේ චරිතය ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහු ප්‍රකාශ කරලා තියෙන උතුරු කොරියාව සම්බන්ධයෙන් ඔහු සාකච්ඡාවෙන් මේ ප්‍රශ්න විසඳ ගන්නවයි කියලා. ඒකම ඔහු උතුරු කොරියාවට ගමන් කරලා උතුරු කොරියාවේ නායකයන් සමග අතට අත දීලා සාකච්ඡා ආරම්භ කරන්න කැමතියි කියන කතාවක් කියලා තියෙනවා. ඊට අමතරව මෙතන වඩාත් වැදගත්ම කාරණාව තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරලා තියෙනවා ඔහු රටේ ජනාධිපති වුණොත් දැනට දකුණු කොරියාවේ රඳවා තියෙන ඇමරිකානු සෙබළුන් 30,000ක් වහාම දකුණු කොරියාවෙන් ඉවත් කරගෙන නැවතත් ඇමරිකාවට ඔවුන්ව ගෙන්වා ගන්නවයි කියලා. ඉතින් මේක ඇත්තටම උතුරු කොරියාව දකින්නේ ඇත්තටම ඔවුන්ට ඉතාමත්ම මිත්‍රශීලී කරපු ප්‍රකාශයක්. උතුරු කොරියාව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරලා තියෙනවා ඔවුන් සහාය දක්වනවා, ඔවුන් ඉතාමත්ම කැමති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපති වුණොත් මේ දෙරට අතර තියෙන සම්බන්ධතාවය හොඳ අතට හැරෙන්න තියෙන මගක් තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වීම. රටේ ජනතාව මොනවා කිව්වත් උතුරු කොරියාවේ බලාපොරොත්තුව නම් ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපති පදවියට මේ නොවැම්බර් මාසයේ තියෙන මැතිවරණයේදී පත් වෙයි කියලා.
දැන් රිපබ්ලිකන් පක්ෂයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් හෝ ඩෙමොක්‍රටික් පක්ෂයෙන් හිලරි ක්ලින්ටන් තමයි ප්‍රධාන අපේක්ෂකයා හෝ අපේක්ෂිකාව වෙන්නේ කියලා හරියටම තාමත් කියලා නැහැ පක්ෂ දෙකම අමල්ලේ.
ඔව් දිලක්ෂ්මී, මේ පිළිබඳ අවසාන තීන්දුවක් වෙන්නේ දැන් කැලිෆෝනියා ප්‍රාන්තයේ තියෙන මේ මැතිවරණය ඉදිරියේ තියන්නට නියමිත තව සතියකින්. ඒකෙන් පස්සේ තමයි අපිට නිශ්චිත වශයෙන් කියන්න පුළුවන් මේ දෙපළ තමන්ගේ පක්ෂවල ඒ අපේක්ෂකත්වය දිනාවිද කියලා. නමුත් දැනට පෙනියන විදිහට නම් රිපබ්ලිකන් පක්ෂයේ පැත්තෙන් නම් ඩොනල්ඩ් ට්‍රම්ප් බොහොම පහසුවෙන් ඉදිරියට ඇවිල්ලා ඉන්නවා. ඔහුට දැන් කියන්නේ ප්‍රිසම්ප්ටිව් කැන්ඩිඩේට් කියලා. ඒ කියන්නේ අපේක්ෂකයා හැටියට තීන්දුව වෙන්නට අමාරයි. නමුත් හිලරි ක්ලින්ටන් නම් තවමත් ඒ තැනට එන්නට අමාරුයි. නමුත් කැලිෆෝනියාවේ තියෙන මැතිවරණයෙන් පසුව ඇය ඉදිරියට එයි කියන බලාපොරොත්තුව තියෙනවා.
එමනම් අපි අපේ ස්තුතිය පළ කරනවා මල්ලෝකේ තතිවිත් විමසන්නට විමර්ශනයට අපිත් සමග එකතු වීම පිළිබඳව. ලබන සතිය එමනම් සිකුරාදා හමු වෙමු. අයිබෝවන්.
අයිබෝවන් දලුෂ.
SBS සිංහල වැඩසටහනට ඔබට ඕනෑම මොහොතක සවන් දිය හැකි. පොඩ්කාස්ට් ක්‍රමයට විශේෂාංගවලට වෙනම සවන් දීමට පිවිසෙන්න sbs.com.au/sinhalese.web/. ජංගම දුරකථනය හරහා සවන් දීමට SBS Radio app නොමිලේ බාගත කරගන්න.